භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤ ගතුවා රුද්ධ මූල ගතුවා සුඤ්ඤාගාර ගතුවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උතුම් කායං පනිධාය පරිමුඛං සති උපට්ඨිත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දීගංවා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගංවා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති ලෝකාග්‍රු සම්මා සම්බුදුජානන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනෙහි වදාළ කායානුපස්සන සතිපට්ඨානෙහි කර්මස්ථාන 14 අතරින් පළමුවෙන් වෙන ආනාපාන සති කර්මස්ථානී ප්‍රදාන සූත්‍ර පාඨයක් ලියතියි. ආනාපාන සතිය මහා පුරුෂ භාවනාවක්. ලෝ පහළමී වදාරණ සියලුම සරුවක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ආනාපාන සති කර්මස්ථානයම පාදක කොටගෙන සියලු අර්පණා කර්මස්ථාන සමෘද්ධිමත් කොට ලෝතුරා බුදුබවට පැමිණි. අපේ සරුවඥන් වහන්සේද බොමුලාරාඩරා වැඩ ඉඳගෙන වජ්‍රාසනා රූඩව තමන් වහන්සේ ආරම්භ කොටවාදාලේ ආනාපාන සති කර්මස්ථාන. ආනාපාන සති කර්මස්ථානයේ රූපාවචර ධ්‍යාන චතුෂ්කයම ප්‍රතිලාභ කොටගෙන ඉන්නතුරුව සියලුම අර්පණා කර්මස්ථාන සපුරු කරගත්. ඒ කියන්නේ දසක වශයෙන් ඒවාගේම අනුස්සති භාවනා තුළින් කායගත සතිය, ආනාපාන සතිය, ඊළඟට දස අසුභය, බ්‍රහ්ම විහාර සතර සහ අරූප කර්මස්ථාන සතර සියල්ල 30යි. මේ අර්පණා කර්මස්ථාන 30ම උන්වහන්සේගේ බෝධි මූලයේදී සම්පූර්ණ කළා. අප දැන් මේ පවත්වාගෙන යන භාවනා කමඨහම් පිළේ අනුපිළිවෙලක් මේකමයි. ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් රූපාවචර චතුර්ථ ධ්‍යානයේ දක්වා චිත්ත සමාධිය වඩා ඉන්වනතුරුව ද්වක්ඛින්සාකාර ප්‍රථම ධ්‍යාන 31 උපදවන. එයින් නවතින්නේ ඊළඟට දස අසුභ කර්මස්ථානයෙන් ප්‍රථම ධ්‍යාන 10 උපදවන. නැවත ශරීරයෙහි අට්ටි කොට්ටාසේ අරමුණු කොට ආධ්‍යාත්මික අට්ටියෙහි බෝධාත වර්ණයේ සුදු වර්ණයේ අරමුණු කොට බෝධාත ප්‍රශ්න පරිකාරු කරමු. නමුත් ආධ්‍යාත්මික සංකාණයේහි වර්ණයක් නිසා ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආධ්‍යාත්මික වර්ණයක් බාහිර ශරීරවල අට්ටික සංඥාව උපදවාගෙන එහි බෝධාත සුදු පාට අරමුණු කොටගෙන බෝධාත ප්‍රශ්න නිමිත්ත පහළ කරගෙන එයින් රූපාවචර ධ්‍යාන චතුෂ්කය උපදවන. එයින් නවතින්නේ බ්‍රහ්ම විහාර ධ්‍යාන 528 බැගින් උපදවන. එවාගේම වර්ණ කසන සියල්ලත් නීල කසන, පීත කසන, ලෝහිත කසන, දැන් බෝධාත කසන කිය වුණා ඒ සියල්ලත් භූත කසන සියල්ලත් සම්පූර්ණ කරනවා. තවත් කැමතිනම් යෝගාවචරයාගේ ශක්තිය ඇතිනම් අරූප ධ්‍යාන 4ක් උපදවන. මේ විදිහට අර්පණා කර්මස්ථාන සියල්ල සම්පූර්ණ කරන යෝගාවචරයා ධ්‍යානුසතිය මරණානුස්සතියක් උපචාර වශයෙන් වඩන. ඊළඟට ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති සහ උපසමානුස්සති කියන මේවා තමාගේ මනාපයට වඩන්න පුළුවන්. එතකොට සම 40 කර්මස්ථාන තුලින්ම අර්පණා කර්මස්ථාන 30ක්, උපචාර කර්මස්ථාන 8ක් 10ක් සම්පූර්ණ කරන්න පුළුවන්. එයින් නැතිනේ ඊළඟට කැමතිනම් ආහාරයේ ප්‍රතිකූල සංඥාවක් පුරුදු කරලා ධාතු මනසකාරයට හැරෙන්න. අවසානයේ හැරෙන ධාතු මනසකාරයටයි මක්නිසාද විදර්ශනාවට පාදක වන ලෙසයි. සතර ධාතුන්ගේ ලක්ෂණ අරමුණු කොටගෙන ධාතු කර්මස්ථානයේ වඩා අනුපෙළිවෙලින් අර රූප පරිග්‍රහ, නාම පරිග්‍රහ ආදී වශයෙන් දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරන්න ඉදිරිපත් වෙනවා. ඉන්හාටකින් විදර්ශනා භාවනා මාර්ග ඉදිරියේ තියාගන්න ක්‍රම සලස්සන. අපි මේ පවත්වාගෙන යන භාවනා මනසිකාරයේ මුල තමයි ආනපාන සතිය. මේ ගැන ඉතාමත් පැහැදිලි උපදේශ දේශනා කරන අපේ පා අවශ්‍යඩෝ ස්වාමීන් වහන්සේ වෙත තාත්විය ශ්‍රී ලංකාවට වඩිනවා. උන්වහන්සේ වැඩිහාම මේ පිළිබඳව වඩා අපට කරුණු තේරුම් කරගන්න අවකාශ ලැබෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපි සලකන්න ඕන මේ සූත්‍ර පාඨයේ සඳහන් වන බුද්ධ අනුශාසනා. කායානුපස්සනා සතිපට්ඨාන 14ක් තියෙනවා. එන් පළමුවෙන් ආනාපාන සතියයි. ඒ කෙසේ වඩන්නේද කියන එක මේ සූත්‍ර පාඨයෙන් දේශනා කළා. ආරණ්‍ය, දුක්ඛමූල, ශූන්‍යාගාරී කිය විවේකස්ථාන තුනක් දේශනා කරලා තියෙනවා. ඒ විවේකස්ථාන තුන අර දස පලිබෝධයන්ගෙන් තොර වූ තුනක් ස්ථාන වෙන්නට ඕනේ. එතකොට ආවාස පලිබෝධ තියෙනවනේ, අසප්‍රාය ආවාස 18ක්ම ඒවායින් තොර වූ කෙනක් වෙන්න ඕනේ මේ ආරණ්‍ය හෝ දුක්ඛමූල හෝ ශූන්‍යාගාර හෝ. එතකොට ඒ සමාන සුදුසු ස්ථානයක් තෝරාගෙන මිසීදති පල්ලංකම් ආභුජිත්වා උදුං කායම් පනිදාය. ඒ කියන්නේ පද්මාසනයේ ඌරුබද්ධ ආසනයේ නැඳගෙන උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙද්වා කර්මස්ථාන නිමිත්තට සිහිය මනාව තිහිටුවාගෙන මේක මූලික උපචාර විදියයි. ආනාපාන සතියෙන් ධ්‍යාන උපදවන්නට මේ විදියට විවේක පරිසරයක් සහ ඉරියව් ප්‍රයත්නක් අවශ්‍යයි. උජුං කායම් පනිදායි කියන මේ වචනයෙන් උගන්වා වදාලේ අපේ ශරීරයේහි හිත කොඳු ඇට පේලි 18ක් දින පුරු මේවා එකින් එක උණුකොරු පෙලක් වාගේ ඉරුජුව තිබුණොත් බොහෝ වේලාවක් වාඩි වී ඉන්න පුළුවන්. ආනාපාන සතිය වැඩීමේදී සිංහල පැයෙන් තුනකට වඩා එක ඉරියව්ව පවත්වන්න ඕනේ. චිත්ත සමාධිය වඩා තහවුරු කරගන්න. එතකොට සිංහල පැයෙන් පැය තුනක් තුනමාරක් කියනකොට ඉතින් ඒ කාලය තුළ අපට වේදනාවක් ඇති වෙන්න තියෙනවා. අපේ ශරීරයේ ඉස්සරහට හෝ ඇලේට හෝ නැමිලා තියෙනවා නම් කොඳුරට පෙළ නැමීම නිසා කොඳුරට පෙළේ තියෙනවා යූනු කියක් දැතිනනි කටු දෙපැත්තේ. ඒවා මාංශ පේශි වල තෙරපීමෙන් වේදනාවක් එනවා. වැඩි වෙලා ඉන්නේ බැරි වෙනවා. ඒකයි මේ ඇදෙනකෝ ඉරිකුව වාඩි වීම අවශ්‍ය වන්නේ. වේදනාවක් නැතුව තමයි වැඩි වේලාවක් ඉරියව්ව නොසෙල්වී තබා ගන්න පුළුවන්. අනිත් කාරණය තමයි මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ සියුම් දෙයක්. දැන් වෙනත් අරමුණු භාවනාවට ගන්නකොට භාවනාව යෙදෙන්නේ අරමුණ වැඩි වැඩියෙන් පැහැදිලි වෙනවා. ආනාපාන සති කර්මස්ථාන අරමුණු නෙමෙයි මෙනී කරන්න සියුම් වෙනවා. එනිසා සියුම් වූ හුස්ම රැල්ල පිටකොන්ද ඇදෙනම් ග්‍රීවය ඇදෙනම් සමහරට නොදැනියයි. නාසිකාග නොදැනියයි. එනිසා උඩුකය දෙල්ලක් හොඳට කෙලින් තියෙනකොට නාසිකාග හොඳට සියුම් වූද හුස්ම රැල්ල දැනගන්න පුළුවන්. එනිසා උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අවශ්‍ය වෙනවා. හරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැන මෙතන සිහිය පිහිටුවා ගන්න ඕන තැනක් තියෙනවා. මේ පරිමුඛං සතිං උපත්තිත්ව අරමුණට අභිමුඛව. අරමුණට අභිමුඛව කියන්නේ දැන් අපේ ශරීරයේ ද්වක්ඛින් සාකාරය නම් තැන් තැන් වල කොට්ටාස බලන්න වෙනවා. ඒ වගේම කසින භාවනා කරනකොට ඒ කසින නිමිති ශරීරයෙන් පිටස්තරව බලන්න වෙනවා. අසුබ නිමිති ශරීරයෙන් පිටස්තරව බලන්න තියෙන්නේ. වාගේම බ්‍රහ්ම විහාරයට ගන්න සත්‍ය ප්‍රඥාක්කේ තමන්ගෙන් පිටස්තර දේවල්. නමුත් මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ නාසිකාග හොඳට තියෙදියා. අපේ ග්‍රීවයෙන් උඩ තමයි හිත වැඩ කරන ඉන්ද්‍රිය ධර්ම පහක්ම තියෙන්නේ. චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය පහක්ම තියෙන්නේ. ඊළඟට හදේ වස්තු විතරයි මුත්තේ ප්‍රපෝට සම්බන්ධව තියෙන්නේ. ඒතුට මේ ග්‍රීවයෙන් උඩ හිත වැඩ කරන ඉන්ද්‍රියන් වැඩිම පවත්නා බැවින් අපි යම්ච දෙයක් අරමුණු කිරීමේදී ඇහෙන් දක්නවා වගේ තමයි අරමුණු කරන්නේ. දැන් අපි ඇහැ පියාගෙන හිතන රුවන්වැලි සෑයගෙන හරියට ඇහෙන් බලනවා වගේනේ රුවන්වැලි සෑයගෙන බලන්නේ අපි මතක තියෙන හැටි. ඒ වගේ. ඒ නිසා මේ ඇහැට බොහොම සමීපයි සිත. ඔය ඉන්ද්‍රිය හයෙන් කියන්නේ පසින්දුරංගෙන් මුල් තැන ඇහැට ලැබෙන්නේ ඒකයි. වැඩියෙන්ම මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු ගන්න ඇහැට. ඒක නිසා ඒ චක්ෂුවට සමීප තැනක් තමයි නාසික අග. නාසික අග ආශ්වාස ප්‍රශ්වාස දෙකෙන් හැපෙන තැන හොඳින් බලාගන්න හිතට ලෙහෙසි. හිතට සමීපයි. එතකොට නාසික අග පමණක්ම බැලිය යුතුයි කියන එක පුරාණාචාර්යයන් වහන්සේලාගේ උපදේශයයි. දීගෝ රස්සෝ ච අස්සාසෝ පස්සාසෝ පිච්චතා දිසෝ චක්කාරෝ වන්නා වත්තන්ති නාසිකග්ගේව භික්ඛුනු. මේ ගාථාවෙන් කියවෙන විසුද්ධි මාර්ගයේ තියෙන්නේ පටිසම්භිදා මාර්ගයේ තියෙනවා, සමන්තපාසාදීකාවේ ඤාණ කතාවේ තියෙනවා, ගංගට්ඨ කතාවේ තියෙනවා මේ ගාථාව. මේක තියෙන්නේ ඒ යෝගාවචර භික්ෂුවගේ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ දීර්ඝ වශයෙන් ප්‍රස්ව වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස හතර නාසිකාග්‍රේහි පවතින. ඉතින් නාසිකාග්ගේ ව කියන්නේ නාසිකාග්ගේ වා කියන මේ නිපාතයක් එක්කයි. නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේවා. ඒ කියන්නේ උඩුතොල. නාසිකා අග හෝ උඩුතොල හෝ පුෂ්පරන්න වැදෙනවා තියෙන. සමහර කෙනෙකුට නාසිකාග දැනෙන්නේ උඩුතොල දැනෙන. සමහරු නාසිකාග පාස්වින් දැනෙන. එතකොට ආශ්වාස ප්‍රශ්වාස දෙක නාසිකාගෙන් තමයි සිහිය පිටුවා ගැනීමයි පරිමුඛං සති උපත පිටුවා ගැනීම වදාන. එතකොට මේ මූලික උපචාර විදිහ දේශනා කුපාදාල තථාගතයන් වහන්සේ භාවනා කර්මස්ථානේ මේ පාදා වදාන. තුමුද සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. මේ මුළු කර්මස්ථානයේ මේ වචන දෙකට ඇතුළත් වෙනවා. සතෝව අස්සසති සතෝ ඒව අස්සසති. එතන ඒව කියන නිපාතය අස්සසති කියන වචනයට අධ්‍යාහාරයි. සතෝ ඒව පස්සසති තේරුම් කරගන්න. සිහියෙන් ආශ්වාස කරයි, සිහියෙන් ප්‍රශ්වාස කරයි. මේ සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියන්නේ උපන්දා පටන් මේ ආශ්වාස ප්‍රශ්වාස තියෙනවා. නමුත් ඒක සීකරණ සිරිතා බොහෝ දෙනා යෝගාවචරයකු පමණයි සීකර සීකරන්න. එතකොට සිහියෙන් ආශ්වාස කළ යුතුයි, සිහියෙන් ප්‍රශ්වාස කළ යුතුයි. ඒ සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කළ යුතු ආකාරය අද 16කින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන වැඩි තැන් වල මෙය පද 16කින් තෝරලා තියෙනවා. ඒකෙන චතුර්ථ ධානයේ දක්වා අරිහත්ත්වයේ දක්වාම පද 16 සම්බන්ධ ආනපාන සතිය. උතෝට දැන් මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උපදේශයේ ඒ පද හතරෙන් තෝරලා තියෙන්නේ කොහොමද? සෝ දීඝං ආසසන්තෝ දීඝං ආසසාමීති පජානාති. උතෝට සිහියෙන් ආශ්වාස කරන්නේ කොහොමද? දික් වේලාවක් වැඩි වේලාවක් හුස්ම ගන්නවා නම් ඒ වැඩි වේලාවක් හුස්ම ගැනීම නුවණින් සිහියෙන් දකින්න. ඒ පජානාති කියන්නේ එතන සිහි නුවණින් දකින්න. ඒගංවා පස සන්තෝ දියගම් පස සාමීත පජානාති. දීර්ග වේලාවක් කෘෂ්ණ හෙළෙනවානම් ඒබල නූලින් දැනග. පස්සං වාස සන්තෝ රසං අසසාමීති පජානාති. කෙටි වේලාවකින් කෘෂ්ම ගැනෙනවානම් කෙටි වේලාව කෘෂ්ම ගන්න බව පුරුතා. පස්සං වා පස සන්තෝ රසං පස සාමීති පජානාති. කෙටි වේලාවකින් කෘෂ්ම පිටු කරනවානම් කෙටි වේලාවකින් කෘෂ්ම පිටු කරන බව නූලින් දැනගා. සබ්බකාය පටිසම්මේදී අසසීසාමීති සික්කති කියන්නේ ඒ ආස්වාස කය ප්‍රස්වාස කය සියල්ලම දකිමින් ආස්වාස ප්‍රස්වාස කිරීම පුරුදු ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙකේ ආරම්භය පැවැත්ම අවසානය කියන අවස්ථා තුන මුල මැදාග ආරම්භයේ මුල පැවැත්ම මැද අවසන් වීම අග දුට ආශ්වාසයේ මුලක් මැදත් අග ප්‍රශ්වාසයේ මුලක් මැදත් අග මැනවින් දකිමින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිද සිහියේ පිටුවා ගැනීමයි සබ්බකාය පටිසංවේදී කියන්නේ ඊළඟට තමයි පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමි සිත්ති පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමි සිත්ති මේ ආශ්වාස ප්‍රශ්වාසයේ ඉරියව් පැවැත්ම සාන්ත වෙන්න වෙන්න සිතේ පැවැත්ම සාන්ත වෙන්න වෙන්න සංසිඳෙනවා අසබ්බියක් ඇති වෙනවා අසන්තිය එක්ක ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන තරමටම සංසිඳියක් ඒ නොදැනුණා වුණාට ආශ්වාස ප්‍රශ්වාස නැවතුණා නෙමෙයි සියුම් බාටකම ඒකක් සමානුවණින් දැනීමෙන් ආශ්වාස ප්‍රශ්වාස කළුපි මෙන්න සතෝව අසසති සතෝ පසසති කියවදාල උපදේශයේ මුල් පද හතර. එතකොට දැන් අපි මේ පවත්වාගෙන යන කමඨහම් පෙරට මේ හතරක් සෑහෙනවා. ඉදිරියෙන් තව තියෙනවා සම්බන්ධ කරුණු. දැන් අපි මේ ආනපාන සතියේ වැඩිීමේදී සිහිය පිහිටුවා ගන්න ඕන කොහොමද? ඒකයි සතෝව අසසති සතෝ පසසති කියන මේ කමඨාරක මුල. පරිමුඛං සතින් මුපට්ඨ පෙද්වා සිහිය පිහිටුවා ගන්න ඕන කණක් තියෙනවා. ඒ කියන්නේ නාසිකාග දකුණු දොරටුවේ හෝ වම් දොරටුවේ හෝ උෂ්ම හැදෙමින් ඇතුළෙන් පිට වෙනවා. ඒක පෑයෙන් පෑයට මාරු වෙනවා. සෑම පෑයකදී මේක මාරු වෙනවා. හැබැයි සමාවට නාසිකා සිදුරු වල සෙම් පලි බෝදාදී කියන කොට මාරු නොවී තියෙන්න පුළුවන්. නමුත් ස්වභාවික වශයෙන් මේ සිග්නල් පෑය දෙකමාරක තරක් දෙකින් ආශ්වාස ප්‍රශ්වාස මාරු සිංහල පැය දෙක හමාරි කියන්නේ ඔට්ටෝසු පැයෙන් එක පැයයි. උදේ හයේ සිට හත දක්වා එක නාසිකාසුදුරින් වැඩ කරන්නේ. ඊළඟ පැය අනිත් නාසිකාසුදුරින් මේ විදිහටයි මේ ආශ්වාස ප්‍රශ්වාස ධාවනයේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඒ හැපෙන තැන නිමිත්තක් වශයෙන් දැනගෙන කියන්නේ එතන සංකේතයක් කරගෙන කුෂ්ම ටිකයි බලන්න ඕනේ. අපි හැපෙනවා කියලා මෙනෙහි කළොත් ඒ ආනපාන සතිය නෙවෙයි විදර්ශනාවක්. දැනෙනවා කියලා මෙනෙහි කළොත් ඒකත් විදර්ශනාවක්. ආනපාන සති සමාධි භාවනාවක් නෙවෙයි. ඒ වගේම වායෝ ධාතුවක් කියලා හිතුවොත් ඒක විදර්ශනාවක්. ධාතු මනස්කාරයක්. රූපයක් කියලා හිතුවොත් ඒකත් ධාතුවේ රූප කර්ම ස්ථානයක් ආනපාන සතිය නෙවෙයි. ඒක නිසා හුස්ම කියන සංඥාව පහළ කරගෙන ඒ හැපෙන තැන සංකේතයක් වශයෙන් ලකුණක් වශයෙන් තැනක් වශයෙන් හිතාගෙන අර හුස්ම වැඩ කරන එක හොඳට අරමුණු කරන්න ඕනේ. මේක තමයි අර සතෝව අසසති සතෝ පසසති. එපමණක් නෙමෙයි. සමහර විට මේක වඩා දැනගන්න ඕනේ කියලා ඕනතරින් හුස්ම ගන්න හෙලන්න පුළුවන්. එහෙම කළොත් තින් අපහසුතාවක් ඇති වෙනවා. ඒසා ඕනකමින් හුස්ම ගන්නී හෝ හෙලන්නේ හෝ රඳවා ගන්නී හෝ නැහැ. මේම ස්වභාවයෙන්ම හුස්ම ගැනෙන හැටි තමන් මෙනෙහි කරන්නේ නැහැ. ඊළඟට හුස්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල තවත්නා කාලයේ දික් වෙන්න පුළුවන්. ඒ මේ දීර්ඝ ආශ්වාසය දීර්ඝ ප්‍රශ්වාස කියලා හිතන්නේ නැහැ. ඒ දික් බව නූනින් දකින්න පමණයි. ඒ සඳහා කරන්නේ තමන් මෙනෙහි කරන වචනයේ වැඩි වේලාවක් මෙනෙහි කිරීම. ආශ්වාස ගන්නකොට ආශ්වාස 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 ඉන්නින් විශේෂ මාසිනේතුව ඒ වාර කීපයක් මෙනෙහි කරන්න පුළුවන් දික්කුසුම. ඒකයි දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාසත් ඒ වාගේ දීර්ඝ ප්‍රශ්වාසයක් නම් ප්‍රශ්වාස 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 දීප ගානක් මෙනෙහි කරමු. එතකොට දන්නවා මේක දීර්ඝ ආශ්වාසයක් දීර්ඝ ප්‍රශ්වාසයක්. කෙටි කෙටි හුස්ම ගන්න වෙලාවල් තියෙන හදිසියෙ. ඒ කියන්නේ ඒක සමහරට බලාපොරොත්තු නැති හැරෙමි සිතා ශනිකව කෙටි කෙටි වේගි වේගි හුස්ම ගන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. එම අවස්ථාවල කෙටි හුස්ම ගන්න හොඳින් දැක ගන්න. සමහරට ආශ්වාස ප්‍රශ්වාස කියන වචනවත් සීකරන්න බැරි තරම් කෙටි කාලයක් එනවා සමහර විට. එහෙම වෙලාවේ බලාගෙන ඉන්නවා විතරයි. වචන මෙනෙහි කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ක්‍රමය අර සිහිය පිහිටුවා ගැනීමට අත්‍යවශ්‍ය මනස කාර්යයක්. ආශ්වාස ප්‍රශ්වාස. සමහර විට ඒ වචනේ නුපුරුදු නම් හුස්ම ගන්නවා හුස්ම හෙරනවා කියලා මෙනෙහි කිරීම සෑහෙනවා. ඒකම ඒ පුරාණාචාර්යයන් වහන්සේලා මේ ආනාපාන සතියෙහිදී සිත ඔබිනොබ විහිදී නොයාම සඳහා ගණන් කිරීමක් ගන්නලා තියෙනවා. විසුද්ධි මාර්ගාර්ථ කතාව, විනයාර්ථ කතාව, පටිසම්පදා මාර්ගාර්ථ කතාව, උභංගාර්ථ කතාව වැනි තැන්වල එකම ක්‍රමයකට මේ ගණන් කිරීමේ පිළිවෙත දක්වලා තියෙනවා පුරාණ චලස්පා. නමුත් සමහර ආචාර්යයන් වහන්සේලාගේ අධ්‍යක්ෂීන් අනුව ඒ ගණන් කිරීමේ ක්‍රම හදාගන්නවා. දමිපා අවසයාඩෝ ස්වාමීන් වහන්සේ ගණන් කිරීමේ ක්‍රමයක් උගන්වන බොහොම සරලයි. ඒක යෝගාවචරයට බොහොම පහසුයි. ඒකත් කළ බැලීම හොඳයි කැමතිනම්. ඒකේ පිළිවෙත මෙහිමයි. ආශ්වාසය ගැනීමේදී ප්‍රශ්වාස කිරීමේදී එකම ගණනක් ගණන් ගන්න. ආශ්වාස කරනකොට ආශ්වාස එකයි 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 කීපසෙට. ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස එකයි 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 අවසාන දක්වා. නැවත ආශ්වාස ගන්නකොට ආශ්වාස දෙකයි 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 ප්‍රශ්වාස දෙකයි 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 දෙකයි. ඊළඟට ආශ්වාස තුනයි 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 ප්‍රශ්වාස තුනයි තුනයි තුනයි. එකම ගාන නිසා පැටලෙන්නේ නැහැ. ඔය විදිහට එකේ සිට අට දක්වා පමණක් යනවා. අතට මඟ නවතින්නේ නැහැ. අතෙන් යහපත යන්නේ නැහැ. ඒ පා අවශ්‍යඩෝ ස්වාමීන් වහන්සේ උපදේශයක්. ඒක බොහොම සරලයි. එකක් කළ බැලීම හොඳයි. හැබැයි මේ ගණන් කිරීම දිගට අවශ්‍ය වන්නේ නැහැ. බොහොම ටික වෙලාවක් වාර 7ක් 8ක් 10ක් පමණ ගණන් කිරීම කරලා නැවත මෙනෙහි කරන්නේ මෙන්න මේ අනුගන්ධනා හැටියට. අනුගන්ධනා කියන්නේ හුස්ම වාරයක් පාසා ආශ්වාස ප්‍රශ්වාස කියන මේ වචනේ යනු ඒ ආශ්වාස ප්‍රශ්වාස නිදී. ඊළඟට තමයි හුස්ම කියන මේ ලක්ෂණේ අනුව අර සබ්බ කාය පටිසම්වේදී බලන්න. ආශ්වාස ප්‍රශ්වාස හැදෙන්න මුලක් මැදක් අගක් තේන හැටියට එක ස්වල්පයක්වත් අමතක නොවී මෙනෙහි කරන්න. ඒක තමයි සබ්බ කාය පටිසම්වේදී. ඔය අවස්ථා ටික සම්මුක්ත වෙනකොට යෝගාවචරයාගේ තිබේම තැන්පත් වෙනවා. මහන්සියක් නැතුව තැන්පත් වෙනවා. අර පස්සද්ධි ගතිය එනවා. ප්‍රීති ගතිය එනවා. ශරීරෙ නොදැනී යනවා. ශරීරෙ සිසිල් වෙනවා. ශරීරෙ පහසුවක් ඇති වෙන සැහැල්ලු වෙනවා. එපමණක් නෙමෙයි. මේ වෙලාවට තමාගේ සංකාණී ඉදිරියේ, නාසිකාව ඉදිරියේ උග්‍රහ නිමිති 15 වේකෙනි. දැන් පළමින් කළේ පරිකර්ම නිමිති වෙනී කිරීම. ස්වභාවික උෂ්ණ මෙනී කළා. ඊළඟට උග්‍රහ නිමිති 15 වෙනවා. මේ උග්‍රහ නිමිති කියන්නේ සමාධි හිතේ සමාධිය සමීප වෙනකොට මේ නාසිකාගයට එන හුස්ම රැල්ලේ වර්ණයක් වගේ පේනවා. ඒ වර්ණය සමාක අළු පාට, ලා සුදු පාට, ඔයගේ ලා වලාකුලක පාට ඔය විදිහට පේනවා. ඒ පෙනෙන වර්ණය දිහා අපි මෙහෙන් බලන්නා වගේ බලන්නේ නැහැ. බලන්න කිව්වොත් ඒක අතුරු දහන් වෙනවා. අපිට තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස ආරමුණම මනමින් මෙනෙහි කරමින් ඉදිරියට යන්නේ. ඊළඟට ඒ විදිහට ඒ සමාධි නිමිත්ත පහළ වේගෙන අවස්ථාවේ පටන්ම ආශ්වාස ප්‍රශ්වාස සංසිඳෙන්න ගන්න. ඒ සංසිඳෙන්න සංසිඳෙන්න ඒකත් මෙනෙහි කරගෙන යනවා කියන මේ උෂ්ම සංසිඳෙනවා කියන හිතනා නෙමෙයි. ඒක දැනගන්න. ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරන්නේ තමා දැනගන්නවා සංසිඳීම තියෙන බව. හැබැයි ඒ සංසිඳීම මුළු ශරීරයටම දැනෙනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙක පමණ කරන්නේ මුළු සරුවාංගෙම සංසිඳෙනවා. ඉතින් දැන් මෙහිදී විශේෂයෙන්ම අපි කිය යුතු වෙනවා කාරණයක්. දැන් අපි මීට පෙර විපස්සනා භාවනාවක් සමථ භාවනාවක් දෙක යුගනාර්ථ වාසයෙන් තමයි දුපෝසයෙන් වැඩි. ආස්වාස ප්‍රස්වාස ආරමුණ මූල කර්මස්ථාන කරගන්නවා. නැවත ලැබෙන අරමුණක් අනුපස්සනා කරමින් සමථයක් විපස්සනාවක් දෙකම වඩන. ඒකයි අපි මීට කලින් බලපුරුදු කරපු පහසු කමටහන් විදී. හොඳයි. නමුත් සමාධිය ඈතේ. සමාධියට වඩා විපස්සනා වැඩි වෙනවා. විපස්සනා වැඩි වෙන සමාධි නිමිත්ත ප්‍රමාද වෙනවා. ඒක නිසා මෙහිදී අපේ දේශනා කාලයට අනුරූපවම කළ යුතු වන්නේ ඒ අනිකුත් කිසියම් අරමුණක් ගණන් ගන්න නැතුව ඒවා දෙසය කිසි යොදන්නේ නැතුව ඒවා හිතින් ප්‍රතික්ෂේප කරමින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණේම හිත පිහිටුවා ගැනීම. සද්දයක් ඇහුණා ශබ්දේ මෙනෙහි කරන්නේ අනුපාන සතියක්. වේදනාවක් ආවක් වේදනාව මෙනෙහි කරන්නේ නැහැ. ආශ්වාස ප්‍රාශ්වාස නිමිත්තෙම හිත පිහිටුවා ගන්න. හිත එහා මෙහා විධානය කළක් හිත මෙනෙහි කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණේම හිතෙන්. යම් කිසි විදිහකින් වැඩි වේලාවක් වාඩි ඉන්නකොට මේ ධනිස් සමාරු තැන් තැන්වල වේදනාව එන්න පුළුවන්. එහෙම අවස්ථාවක මේ ඉරියව් මාරු කරනවා කියලා මෙනෙහි කරන්නේ නැතුව ආශ්වාස ප්‍රශ්වාස දෙකම මෙනෙහි කරමින් සිහිය පිහිටුවාගෙන හෙමීට ඉරියව් මාරු කරන්න පුළුවන්. කිසි වරදක් නැහැ. නැත්නම් මේ වේදනාව විඳ විඳ සමාධි වෙන්න බෑ. වේදනාව හඳු වෙන්නට ඕන සංසිඳෙන්න ඕන සමාධි නිමිති කාලෙදී. ඉතින් මේ විදිහට බාහිර අරමුණු කිසිවක් මෙනෙහි නොකර ආශ්වාස ප්‍රශ්වාස අරමුණු මෙනෙහි කරමින් යනකොට අන්න පස්සද්ධි පහළ වෙනවා. ඒ පස්සද්ධි පහළ වෙනකොට දැන් උග්‍රහ නිමිත්ත තව තවත් පැහැදිලි වෙවි පැහැදිලි වෙවි ප්‍රභාස්වරයෙන් පටන් ගන්නවා. උදින් උග්‍රහ නිමිත්ත ඈත් වෙනවා, මෑත් වෙනවා, ඉස් වෙනවා, පාත් වෙනවා, ලොකු වෙනවා, කුඩා වෙනවා, නැති වෙනවා, ඇති වෙනවාම තියෙනවා. නමුත් ඊළඟට අපේ සමාධි නිමිත්ත ඉතා ප්‍රභාස්වරව පහළ වෙන අවස්ථාවක් ලැබෙනවා. සඳ බණ්ඩලක් වාගේ, එහෙම නැත්නම් සුදු පාට වලාකුලක් වාගේ, සුදුම සුදු පාට කුළුන් ගොඩක් වාගේ තම තමාගේ සංඥාවේ தත්ත්වය අනුව පහළ වෙනවා. සමහර කෙනෙකුට මේ ස්වල්ප ප්‍රමාණයක්, සමහර කෙනෙකුට කුල්ලක් තරම්, එහෙම නැත්නම් විශාල වට්ටියක් තරම්, සමහර කෙනෙකුට බම්බයක් තරම් විස්කම්බයක්, තව සමහර කෙනෙකුට මුළු කාමරේම පැතිරීගෙන ඔය විදිහට එක එක විදිහට ආලෝක පහළ වෙන්න පුළුවන්. ඉතින් බොහෝ යෝගාවචරයේ මේ අවස්ථාවේදී විදිහම බලනවා. ඉතින් බලනවා බැලුව ගමන් මේක ඈත් වෙනවා, පිරස් වෙනවා. ඒ නිසා මතක තබා ගන්න ඕනේ මේ ලැබෙන නිමිත්ත කෙරෙහි හිත විහිදුවන්නේ නැහැ. ඒක තමයි අත්‍යවශ්‍ය දෙයක්. Taman ළඟට ඒක එනවා. ඒ කමුතුයෙන් නැමිච්ච දෙයක් නෙමෙයි. ඒ පහළ වෙච්ච සමාධිය නිසා ඇතිවෙච්ච සංයජ නිමිත්ත. ඒක ආස්වාස ප්‍රාස්වාස ආරමුණෙන් හිත වෙන තැනකට ගියොත් මේක නැති වෙනවා. ඒ නිසා ආස්වාස ප්‍රාස්වාස ආරමුණේම හිත රඳවා ගන්නට ඕන ඒ දේන ආලෝකයේ දිහාට හිත විහිදුවක් නැති. ඒක ස්වභාවයෙන්ම නාසිකාගට එන්න පුළුවන්. එහෙම ආවේ නැත්නම් ඒ ආස්වාස ප්‍රාස්වාස ආරමුණ සිහියෙන් බලාගෙන අදිෂ්ඨාන කරන්ට ඕන මේ 15 වෙනි ප්‍රතිභාග නිමිත්තකට සමීප වේවා කියලා. දෙතුන් සැරයක් හිතෙනකොට සමීප වෙනවා. මොකද සිත් නිසා මේක පහළ වෙන්නේ. සිතින හැටියට ඒක ලං වෙනවා. හැබැයි ඒක සමහර අයට විනාඩියක් දෙකක් තිබිලා නැති වෙනවා. විනාඩි 5ක් 10ක් තිබිලා නැති වෙනවා. අයත් වෙනවා. ඉතින් අපි උත්සාහ ගන්නට ඕනේ වෙලාවේදී මේ ලැබෙන ප්‍රතිභාග නිමිත්ත සාහවරු කරගන්න. ඒ සඳහා කළ යුතු වන්නේ ඉරියව්ව මාරු කරන්නේ නැතුව හිත යහා මිහා කිසි දෙයකට යොදන්නේ නැතුව ආශ්වාස ප්‍රශ්වාස අරමුණේම මනා සිහියෙන් බලන සිටීමයි. එහෙම අවස්ථාවේදී ඒ ආශ්වාස ප්‍රශ්වාස අරමුණ නාසිකාගටම සමීප වෙලා ආශ්වාසයයි ප්‍රශ්වාසයයි දෙකක් මේ ප්‍රතිභාග නිමිත්තක් ඒකාබද්ධ වෙනවා. ඒකාබද්ධ වූ අවස්ථාව තමයි ඉතා වැදගත් වෙලාව. ඒ අවස්ථාවේ හිත අරමුණාවට පැමිණෙනවා. ඒසා තමයි නිමිත්තං අස්සාස පස්සාස නාරම්මන මේක චිත්තස්ස අජානතෝ චතයෝ ධම්මේ භාවනා නුපලප්පති. නිමිත්තං අස්සාස පස්සාස නාරම්මන මේක චිත්තස්ස අජානතෝ චතයෝ ධම්මේ භාවනා නුපලප්පති. ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකක් ප්‍රතිභාග නිමිත්ත එක විදිහින් බලන්න බෑ. වෙනමෙන් පවතින්නේ ආස්වාස වෙනයි ප්‍රස්වාස වෙනයි නිමිත්ත වෙනයි. ප්‍රස්වාස දෙකක් ප්‍රතිභාග නිමිත්තක් නාසිකාග පවත්නා වේලාවේදී බොහෝ සෙයින් උපදේශ ලැබෙන්නේ කිසිවක් මෙන්නේ නොකොට ඒ නිමිත්ත දිහිතාගෙන ආස්වාස ප්‍රස්වාස දෙක ගැන මනාව සිහින් බලාන සිටීමයි. ඒක වචන වශයෙන් සිහි කරන්නේ. හැබැයි සමහර යෝගාවචරණ සිහි කරන්න උපදෙස් ලැබෙනවා. ඒ වචන වශයෙන් කිසිවක් නොසිතා ප්‍රතිභාග නිමිත්තෙහි හිත පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාස මෙනවින් දකමින් ඉන්නකොට විකාර්පණාගත වෙනවා. ඉතින් අර්පණාව කියනක ඵලමින් ලැබෙන එක චිත්තක්ෂණයයි. ඒක වෙනස් වෙනවා. නැවත 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 පේන ඒ අර්පණාගත වීම සඳහා ආස්වාස ප්‍රස්වාස ආරමුණේ චිත්ත පිහිටුවා ගන්නවා. එහෙම පේලියට හිත පිහිටුවාගෙන යනකොට සමහර විනාඩි 5ක් විනාඩි 10ක් වගේ වැඩි වේලාවක් ඒ තත්ත්වයේ රඳවා ගන්න පුළුවන්. ඒ විදිහට විනාඩි 30ක් විනාඩි 40ක් විනාඩි 60ක් වගේ වැඩි වේලාවක් මේ අර්පණාව පිහිටුවාගෙන ඊළඟට තමයි ඒ සම්බන්ධ මනසිකාරය කරන්න තියෙන්නේ ධානය. ඒ සම්බන්ධ උපදේශකින් පෞද්ගලික භාවනා කර්මස්ථාන සාකච්ඡා කිරීමට කියාදෙන ලැබෙන පොදු වේ කියා දෙන්න අවශ්‍ය නැත්තේ සමාර්ථය අධිධාරණයට හේතුවක් වෙනවා නැතිකොට නිසා දැන් අපි උපදේශක විතරක් මේ විදිහට බලන්නට ඕන. ආස්වාස ප්‍රස්වාස දෙක මුලින්ම අර විදිහට ආස්වාස ප්‍රස්වාස කියන වචන අනුව සිහිපත් කරගෙන යනවා. කැමතිනම් ටික වේලාවක් ගණන් කිරීමත් සිදු කරගන්න. ඊළඟට දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස දෙක තමන්ට පවත්නා හැටි සිහිය බලා ගන්න. දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කියන වැඩි වේලාවක් හුස්ම ගනිමින් හෙලමින් පවත්නා පාඩේ. ඊළඟට කෙටි කෙටි ආස්වාස ප්‍රස්වාස ලැබුණොත් ඒ කෙටි ආස්වාස ප්‍රස්වාස මූලික කරගන්න. ඊළඟට සබ්බකාය පටිසංවේදී කියා වදාළ පරිදි ආස්වාසේ ප්‍රස්වාසෙත් මුල මැදාග තුන් තැන පේන හැටි සිහි දීවා ගන්න. ඒක තාම අවස්ථිතයක්. මුලේදලම ඒ තත්ති ඕන. නමුත් මේ දීර්ඝ ශාස්ත්‍රස්ස දෙකක් දැකීමි මුල මැදාග දක්න හැටි දීවා ගන්න. මුල මැදාග කියන්නේ ශාරීරිය අභ්‍යන්තරයේ තිත යාවීම එහෙම නෙමෙයි. දැන් හට යෝගියන්ගේ ප්‍රාණායාම වල තියෙන්නේ මුල නාසිකාග මැද පපුව අග නාභිය ආශ්වාසය. ප්‍රස්වාසයේ මුල නාභිය මැද පපුව අග නාසිකාග. ඒක හට යෝගින්ගේ ප්‍රාණායාම විදියක්. ඒක මේ බෞද්ධ භාවනාවට කිසිසේත් සංසන්දනය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ තියෙනවා ආශ්වාසයේ අනුව සිත ශරීර අභ්‍යන්තරයට නොයැවිය යුතුයි. ප්‍රස්වාසයේ අනුව සිත නාසිකාගෙන් ඉවතට නොයැවිය යුතුයි. එවිදි යවනවා නම් එහෙම එයින් විශාල වෙනස්කම් ඇති වෙනවා. ඒ කියන්නේ ආනමන, සන්නමන, පනමන, කම්පන, ඉන්ජන, කම්පන ওই රුවේක් දේවල් ඇති වෙනවා. ඉස්සරහ නැමීම්, පස්සට හැරීම්, බඹරේක වගේ කැරකීම්, ඒ වගේම දෙබිලීම්, තැති ගැනීම් මේ වගේ දේවල් තියෙනවා. ඒ මොකද ශරීර අභ්‍යන්තරයේදීත යවමින් භාවනාදී කරපො. විතස්තර යාවේ මුල් භාවනා කිසි වර්ධයක්. ඒක නෙමෙයි මුලම ඇඳගි කියන්නේ නාසිකාගෝෂ්ණ පවත්නා තැනම ඒකේ ආරම්භයත් පැවැත්මත් අවසානයත් දක්වා සිහිය පැවැත්වීම. ඒකයි සබ්බකාය පටිසංවේදී. සමහර කෙනෙක් හිතනවා සබ්බකාය පටිසංවේදී කියන්නේ මුළු සකල ශරීරයම බැලීම. ඒක නෙමෙයි. මුළු සකල ශරීරම බලන්න ගියොත් වැරදි. ඒකට ආනපාන සතිය කැඩෙන්නේ. ඒක රූප කර්මස්ථානයක් වටපත් වෙනවා. මුළු කය බැලීම නෙමෙයි ආශ්වාස මුළුල්ල, ප්‍රශ්වාස මුළුල්ල. ආශ්වාසයේ මුලමඳාග තියෙන මුළුල්ල, ප්‍රශ්වාසයේ මුලමඳාග තියෙන මුළුල්ල බලන්න. මේකයි සබ්බකාය පටිසංවේදී. ඉතින් ඒකත් හොඳට මනාව දිහිත නගාගත යුතු කාරණයක්. ඊළඟට අසම්භයන් කාය සංකාර. මේ අවස්ථාවේදී අපිටා වැදගත් කාරණා කීපයක් මතක තබා ගන්න වටිනවා. එම් මේ ආශ්වාස ප්‍රශ්වාස සංසිඳීනකොට සමහර යෝගාවචරයන් හිත ගන්නවා මේ මොකක්ද වෙන්නේ යන්නේ කියලා, හුස්ම නවතින්න යනවා නේ කියලා. එසේ නොසිතිය යුතුයි. මේ මක්නිසාද හුස්ම සංසිඳීම මේ භාවනාවේ ලක්ෂණයක්. ආනුපාන සති පරමස්ථානයේක ලක්ෂණයක් හුස්ම සංසිඳීම. අපේ හිතේ දරක තියෙනකොට වැඩි හුස්ම ගන්න වෙන්නේ. හිතේ ධර්ම සංසිඳෙන්න සංසිඳෙන්න ආස්වාස ප්‍රස්වාස සංසිඳියනවා. ඒකයි ස්වභාවය. එහෙම අවස්ථාවක හුස්ම නැතුව වගේම තියෙන්න පුළුවන්. ඉතින්දී කළ යුතු පිළිවෙත් දෙකක් තියෙනවා. එකක් තමයි හුස්ම හැදෙමින් තිබුණු තැන සංකේත ස්ථානයෙහි සිහි පිහිටුවගෙන කතර කීපයක් එනකොට දැනෙනවා හුස්ම රැල්ල. එසේ නැත්නම් හිතන්න තෝරන දැන් සමාධි හිතන්න පුළුවන් හුස්ම නැති වුණ අනිත්‍යයි අනිත්‍යයි මෙන්න උදේවය දක්වාගෙන හිතන්න පුළුවන් නෑ ඒක නෙමෙයි තේරෙන්නේ. එහෙම හිතන්න ගියොත් සමථ භාවනාව ඉවත් වුණා ඒ වෙලාවට. එහෙම නැත්නම් ඉඳීම හැපීම ආදී බලන්න ගියොත් ස්පර්ශය බලන්න ගියොත් ඒ වෙන අරමුණකට පත් වුණා වේ. එහෙම නිසා ආනාපාන සතිය ඉවත් නොවනු පිණිස අටකථාචාර්යයන් වහන්සේලා උපදෙස් දීලා තියෙන කරුණු හතක් සිහි කරන්න. ඒ මොකද මේ ආස්වාස් ප්‍රාස්වාස් නැති අවස්ථා හතක් තියෙනවා සත්‍යෙට. එකක් තමයි මනුලව මව් කුසක ජීවත්. අනික මූර්ත ශරීරය. අනික දියේ ගිලී සිටීම. අනික මූර්ත වූ අවස්ථාව. අනික නිරෝධ සමාපත්තිය. ඒ වගේම චතුර්ථ ධ්‍යාන සමාපත්තිය. රූප මේ බඹතල එකපදී සිටීම. ඒ අවස්ථා හතේදී හුස්මනේ. එකක් ගන්න හිතන්න පුළුවන්. හැබැයි එකක් දෙකක් හිතනකොට මෙන්න හුස්ම පටන් ගන්න. මව කුසේ සිටින්නෙකුට ආශ්වාස ප්‍රශ්වාස නැත්. මම මව කුසේ නෙමෙයි මම උපන් කෙනෙක්. මට ආශ්වාස ප්‍රශ්වාස තියෙන්න ඕනේ කියලා හිතනකොට මෙන්න ආශ්වාස ප්‍රශ්වාස දැනෙනවා. ඒ වගේ එකක් ගන්න හිතන්න ඕනේ අවශ්‍ය නම්. මුළු ශරීරයට ආශ්වාස ප්‍රශ්වාස නැහැ. මම මුළු ශරීරයක් නෙමෙයි. මම සිහියෙන් කණු පිටින් ඉන්න කෙනෙක්. මට තියෙන්න ඕන හුස්ම කියලා හිතනකොට මෙන්න දැනෙනවා. මූර්චාවයකට හුස්ම නැහැ. මම මූර්චා වෙලා නැහැ සිහියෙන් ඉන්නේ. තියෙන්නේ. දියේ කිරුණු කෙනෙකුට නැහැ හුස්ම. දියේ කිරිය නෙමෙයි ඉන්නේ. කොට ඉන්නේ. නිසා මට හුස්ම තියෙන්න ඕන. ඉතනකොට. චතුර්ථ ධානයේ හුස්ම නැහැ. මම චතුර්ථ ධාන තව පත් වෙලා නැහැ. මට හුස්ම තියෙන්න ඕන කියලා හිතනකොට. ඒ වගේම නිරෝධ සමාපත්තිය තුළ හුස්ම නැහැ. මම නිරෝධයකට පත් වෙලා නැති නිසා මට හුස්ම තියෙන්න ඕන කියලා හිතනකොට හුස්ම දැයි. බබලෝ පන්නේකට හුස්ම නැහැ. මම ඉන්නේ මනුලව. මට තියෙන්න ඕන හුස්ම මෙනී කරනකොට මෙන්න දැන්. මේ කර්ම හතෙන් එකක් මෙනී කරනකොටම අර නැති වීගෙන ගිය වගේ හුස්ම දැනෙන්න පටන් ගන්නවා. ආයමත් ඉතින් ආස්වාස ප්‍රාස්වාස මෙනී කරමින් ඒ ප්‍රකෘති tattven භාවනා දෙනවා. ඉතින් හැබැයි ප්‍රතිභාග නිමිත්ත ලැබෙන දැන් පටන් හුස්ම හොඳටම සංසිඳෙමින් තමයි ඒ සියුම් වූද හුස්ම තමයි දැනෙන. තමන්ට දැනෙන කිසි මහන්සියක් නැහැ. හැබැයි ඒ වෙලාවේ අපේ හිත දෝර සංවර කරගන්න අවශ්‍යයි. ඒමත් නිසාද මේ හුස්ම රියුම් සියුන් නිසාම වටපිටාවත් අපට දැන් හරිම සාන්ත පරිසරයක් වගේ. වටපිටාව ගැන හොඳට නිවිච්ච බවක් අපට දැනෙන්න පුළුවන්. ඒ වෙලාවේ හිතන්න පුළුවන් වටපිටාව ගැන මේ හිතුවත් වැරදි. මේ හිතුවත් තමාගේ සමාධි නිමිත්ත අතුරුදහන් වෙනවා. ඒ වගේම දැන් මගේ හිත දියුණුයි මට දැන් ගොඩාක් දියුණුයි මගේ භාවනාව වගේ අනිත්‍යයට එහෙම නැහැ කොහොම හිතුවත් ඒක වහාම අතුරු දාන් වෙනවා. එමක් නිසාද ඒව අනවශ්‍ය උපක්ලේශ සිතිවිලි ඒව හිතුවේ හැටි සමාධිය බිඳෙනවා. ඒ නිසා ඒ වගේ හිත ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඔය සමාධි නිමිති වෙනකොට කොටියෙම පංච නීවරණ ඉවත් වෙනවනේ. පංච නීවරණ ඉවත් වෙනවා. ඒ නිසා පංච නීවරණයන්ගෙන් තොර වූ විස්කම්බන ප්‍රහාණයක් උතන කියනවා. උපචාර සමාධියක් තියෙනවා ප්‍රතිභාග නිමිතිනුත් නිසාම රැක ගන්න තොන්න පංච නීවරණ නොවෙන නොවෙන හැටියට ධ්‍යානාංග ශක්තිමත් වෙන හැටියට මෙන්න මේ මට්ටම ආරක්ෂා කරගෙන ඒ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වමින් භාවනාය දෙන්නෙකුට සැබවින්ම අර්පණා සමාධි පුරවා ගන්න පුළුවන්. ඉතින් අර්පණා සමාධි කියන එක අපේ පුරාණ ආචාර්යයන් වහන්සේලා කියලා තියෙන හැටි ගැඹුරට හිතුවොත් බොහොම අමාරුයි කියලා හිතන්න පුළුවන්. නමුත් මේක අනුපිළිවෙලින් යනවා නම් බොහොම පහසුයි කියන එක අපට තේරෙනවා. ඒ නිසා මේක අනුපිළිවෙලින් අපි ඉදිරියට යන්න පරිස්සම් කරගන්න ඕනේ. දැන් කාල වේලා ඉදිරි යන බැවින් අපි මෙතෙකින් මේ කතාව සමාප්ත කරනවා. නැවත අවස්ථාවකදී සාදුරට මේවා ගැන අපි කරුණු දිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපේ පා අවසයාඩු ස්වාමීන් වහන්සේ වැඩම කළාම උන්වහන්සේගේ උපදේශ මේ වගේ ප්‍රතිගත කරගන්න පුළුවන් ඒවත් බොහොම වැදගත් වෙනවා. ඒවා ඉදිරියට අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි මේ භවනා ක්‍රමයේ දේට වඩන් අධිෂ්ඨාන කරගන්න ඕනේ. දැන් මේ ස්වාමීන් වහන්සේ දෙත ලංකාවට වඩිනවා. අනිත්‍ය 28 වෙනිදා මේ අල්දුවගුණුවර්ධන රෝගාත්මක වඩිනවා. විසින් නමනද පමණ උන්වහන්සේ අපේ මේ භාවනා වැඩසටහනට උපදෙස් දෙන්න පුළුවන් වේවි කියලා අපි හිතනවා. එතකම් මේ දවස් තුනක් අපි මේ පවත්වාගෙන ආ පිළිවෙලටම පවත්වාගෙන යන්න ඕන. වෙනා කරනවා දැන් දින 7ක් අදට පිරුණා ඉතිරි දින දෙකේ ඒ විදිහට භාවනාවේ දියුණුවට පමුණවාගෙන ඒ ගරු ස්වාමීන් වහන්සේගේ උපදෙස් තුලින් උන්වහන්සේ මේ ලංකාවේ මේ භාවනා පන්තියේ පවත්වන කාලය තුල අපේ මේ සෑම දෙනා වහන්සේටම මේ සම්බන්ධ ඉතාම ගැඹුරට මේ චිත්ත සමාධි උපදවාගෙන මේ අභ්‍යන්තරයට බැහැගෙන දිරියස්තව භාවනා කමඨානේ අභිවෘද්ධියට පමිනීමට ලැබේවා කියන ප්‍රාර්ථනාවක් කරනවා. එමගින් අපි බලාපොරොත්තු වන සීල සමාධි ප්‍රඥා ගුණ දුක්ඛමනාගෙන ධ්‍යාන සමාධි සමාපත්තිය අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් පැතු අධිගම බෝධ්‍යානයන්ගෙන් ලෝකෝත්තරාමහා නිවන් සුවමත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.